ඊළඟට ඩොක්ටර් නිහාල් අබේසිංහ මහත්මයා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා. ඕඩර් ප්ලීස් මහාචාර්ය සේන නානයක්කර මහත්මයා මූලාසනට ඉන්න.
ස්තුතියි මූලාරස් නාසනාරුට ගරු මන්ත්‍රීතුමනි. මේ අයවැය විවාදයේදී මීට මොහොතකට පෙර අපේ ගරු මන්ත්‍රීතුමා විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් ප්‍රකාශ කළා මේ වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ පැනවීම පිළිබඳ. දැන් මේකෙදී ඇත්තටම කරන්නේ මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ මීට පෙර පනවපු බද්ධක්. මේක හරියාකාරව එකතු කරගත්ත නැති නිසා දැන් මේ බද්ධ ආනයනික අවස්ථාවේදීම හෝ නිෂ්පාදනය කර විකිණීමේදී එකතු කර ගැනීමක් තමයි මේ අයවැයදී අපි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අලුතෙන් පනවපු බද්ධක් නෙමෙයි. ඒ වගේම මේ මන්ත්‍රීතුමා ගොඩක් දේවල් කිව්වා ධීවර කර්මාන්තය ගැන. මං හිතන්නේ අපේ ධීවර කර්මාන්තය ගැන මේ අයවැයේදී ධීවර වරායන්නේ යටිතල පාසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ධීවර වරායන්වල අත්‍යවශ්‍ය යටිතල පාසුකම් තවදුරටත් වැඩි කිරීම සඳහා දැනට ලබා දී ඇති ප්‍රතිපාදනවල අමතරව මිලියන 1000ක් ලබා දීමට යෝජනා කරලා තියෙනවා. ඊළඟට ඔය බේරුවල, අම්බලන්ගොඩ, කුඩාවැල්ල, නිල්වැල්ල ඇතුළු තෝරාගත් ධීවර වරායන්වල පවතින යටිතල පාසුකම් ප්‍රතිසංස්කරණය කරන්න මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ධීවරයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබා දීම සඳහා මිලියන 350ක් ප්‍රතිපාදනය වෙන් කරලා තියෙනවා. ඒ වගේම මත්ස්‍ය අස්වැන්න ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් මත්ස්‍ය බීම් හඳුනා ගැනීම සඳහා මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. මත්ස්‍ය බීජ සැපයීම් වැඩි කිරීම සහ ගුණාත්මක මිරිදිය මත්ස්‍යයින් ලබා ගැනීම හැකියාව වැඩිදියුණු කිරීමට මිලියන 100ක් වෙන් කරනවා. මං හිතන්නේ එතුමා හිටපු ධීවර ඇමති. නමුත් මේ අයවැය වාර්තාවේ, අයවැය කතාවේ ධීවර කර්මාන්තයට සම්බන්ධ තොරතුරු ටිකවත් හරියට අධ්‍යයනය කරන්න නැතුව තමයි අද මේ විවාදයට සහභාගි වෙන්න ආවේ. ඉතාමත්ම කනගාටු. මුලාරස්සනාරූට ගරු මන්ත්‍රීතුමනි, බොහෝ අවස්ථාවල අපි අහලා තියෙනවා අයවැය කතා. හැමදාම අපි කවුරුත් උනන්දු වුණේ ජනතාවට ලැබෙන සහන මොනවද කියලා. අපේ පළමෙනි අයවැය දෙසත් ජනතාව බැලුවේ, ඒ කියන්නේ 2000 අපි පසුගිය අවුරුද්දේ 2024 අයවැය ඉදිරිපත් කරනකොට ජනතාව බැලුවේ ඒ අදහසින්. අපි බලයට පත් වෙලා පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා ගිය දෙසැම්බර් මාසේ. මාර්තු මාසේ අපි අයවැය ඉදිරිපත් කරා මාස 7යි. දැන් 2026 අයවැය ඉදිරිපත් කරනකොට සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කියනවා 2025 අයවැය යෝජනා ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන්නේ 20%ක් කියලා. මං හිතනවා මේ මන්ත්‍රීවරු සමහර විට මේ ආයතනවල මේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කරනකොට, මේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරනකොට අවුරුද්ද අන්තිමට ඒ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව රිවියු කරලා නැහැ. එහෙම නැත්නම් පසු විපරම් කරලා නැහැ. ඒක තමයි මේ 20% කතාව කියන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහර විට මේ සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් වෙන් වුණාට ඒ මුදල් ගෙවීම කරන්නේ නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ කියලා. අද උදේ මම හොරණ ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව කැඳවලා ආවේ. ආසන්න වශයෙන් අපි මේ වසර අවසන් වෙනකොට හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සංවර්ධන ව්‍යාපෘති 95%ක් අවසන් කරනවා කියන ඒ සහතිකය අද මට ලැබුණා. ඉතින් ඒක නිසා මං හිතනවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු හරියට මේවා අධ්‍යයනය කරන්න, එතකොට තමයි ඔබට තොරතුරු ලැබෙන්නේ දැන් ක්‍රියාත්මක වෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපිට මාස 6යි තිබුණේ මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. නමුත් අපි ඒ පිළිබඳව නිසි පසු ඊපරම් කළා. ඒ නිසා තමයි අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ සංවර්ධන ව්‍යාපෘති 95%ක් එහෙම නැත්නම් 100%ක් අපි අවසන් කරනවා කියන ඒ සාතිකය අපි ජනතාවට දෙන්න සූදානම්. මෙවර 2026 සඳහා තමයි අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පූර්ණ අයවැයක් ඉදිරිපත් කළේ. අපිට පසුගිය අයවැයට ඉතාම සීමිත කාලස සීමාවක් තමයි 2025 තිබුණේ. ඒ අපේ මේ අයවැය සියලුම සමාජ ස්තරයන් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම අයවැය ඉදිරිපත් කරනකොට අපිට තිබුණු අභියෝග මොනවද? පෞගිය 2025 අයවැය ඉදිරිපත් කරනකොට අපිට තිබුණා ආර්ථිකය ස්ථාවර කරන අභියෝගය, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්නා අභියෝගය, ජාත්‍යන්තර විශ්වාසය නැවත දිනා ගන්නා අභියෝගය, සමාජයේ ආන්තික කොටස් වලට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක. ජනගහණයෙන් 4 in 1 දරිද්‍රතා ශ්‍රේණියෙන් පහළ ඉන්නකොට තමයි අපි මේ ආණ්ඩුව බාරගත්තේ. ඒ නිසා ඒ වගේ විවිධ අභියෝග වලට මුහුණ දෙමින් තමයි අපි 2025 අපේ ආයවැයට සම්බන්ධ සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කළේ. මුළු ලෝකයේම මුළු රටම පිළිගත්තා අපේ රට ආර්ථික වශයෙන් පැවති පාලකයෝ මීට පෙර හිටපු පාලකයෝ අපේ රට බංකොලොත් කළා කියලා. විදේශ රටවල් අපිට ණය ආධාර දුන්නේ නැහැ. තරුණයෝ රට හැර යන්න පටන්ගෙන හිටියා. දරුවෝ විදේශ රටවලට යවලා අධ්‍යාපනය දෙමින් සිටි දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් යවන්න විදියක් නැතුව හිටියා. පශ්චාත් උපාධි පුහුණුව නැවතිලා තිබුණා විදේශ විනිමය නැති නිසා. එහෙම තත්ත්වයක තියදී තමයි අපි රට බාරගත්තේ. අපේ රට ආණ්ඩුව ගන්නකොට මොකද වෙලා තිබුණේ? රටේ ආර්ථික පදනම මුළු මනින්ම දෙදරලා තිබුණා, බිඳ වැටිලා. දශක ගණනාවක් තිබුණු සර්වාර්ථික අසමතුලිතතාවය, ආදායමට වඩා වියදම් කිරීම, සැලසුම් කර ප්‍රමාණයට වඩා ණය ගැනීම, උද්ධමනයේ ඉහළ යාම, ආර්ථික වර්ධනයේ බාලවීම, රාජ්‍ය ණයපංගුව ඉහළ යාම, ව්‍යුහාත්මක අස්ථාවරත්වය අකාර්යක්ෂමතාවය නිසා දුර්වල රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා මේ රට. ආණ්ඩුවත් ජනතාවත් ලොකු පීඩනයක හිටියේ. ඒ බංකොලොත් වෙලා තියෙද්දිත් 2024 සැප්තැම්බර්වල රට බාරගෙන අපි පෞගිය මාර්තු මාසේ 2025 අයවැය ඉදිරිපත් කරන කාලය වෙනකොට අපි විශ්‍රාම වැටුප් වැඩි කළා. ගොවීන්ට පෝර සානාධාරය ලබා දුන්නා. ධීවරයින්ට භූමිතෙල් සානාධාරය ලබා දුන්නා. රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළා පෞගිය අයවැය සමග. වෘත්තිකයින්ගේ උපයන විට ගෙවීමේ බද්ධ සීමාව 150,000 දක්වා වැඩි කළා. අස්වැසුම දීමනා වැඩි කළා. පාසල් ළමුන්ට පොත් ලිපිද්‍රව්‍යවලට රුපියල් 6,000ක්, පාවන් මිලදී යෙනීමට රුපියල් 3,000ක් දුන්නා. අඩු ආදායම් පවුල්වල නවත්වලා තිබුණු සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළා. අපි පාරවල්, ජලය, විදුලිය, ඇලවේලි, පුරංකුඹුරු අස්වද්ධනයක නිවාස ලබා දීම, මේ සියල්ලම පෞගිය අයවැයත් එක්ක අපි ආරම්භ කළා. ඒ නිසා ඒ වගේම IMF එකත් එක්ක තිබිච්ච, ඒ වෙනකොටත් එක්ක වෙලා තිබිච්ච ගිවිසුමට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තා. එහෙම තමයි අපි පෞගිය මේ අවුරුද්ද තුල මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගත්තේ. දැන් කවුරුත් පිළිගන්නවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කළා කියලා. දැන් අර පරණ කතා නැහැ, ඒ කාලේ තිබිච්ච කතා නැහැ. අවුරුදු ගණනාවක් මාරුවෙන් මාරුවට රට පාලනය කළ විපක්ෂ කඳවුරු දෙක දැන් එක්තැන් වෙලා, දැන් ඒ අයගේ ප්‍රතිපත්තිත් අමතක වෙලා. ඔබට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණේ එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ඉඳිද්දී ඒ මන්ත්‍රීවරු තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කළා, ප්‍රතිපත්ති ආරක්ෂා කළා. නමුත් අද CC කඩ ගිහිල්ලා ඉන්න විපක්ෂයට ඒ තම තමන්ගේ ප්‍රතිපත්තිත් අමතක වෙලා තියෙන්නේ. පසුගිය මාස 6 පාර්ලිමේන්තුව පැවති හැම දවසකම අපි සංදර්ශන දැක්කා. ඒ වගේම ඒ තරමටම අසරණ වෙලා අපේ 2026 අයවැය කතාවට පස්සේ මේ
විවාදයේදී
විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මොකද කිව්වේ? අපේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා, සමස්තයක් හැටියට අපි පිළිගන්නවා මේ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා කියලා. හොඳ දෙයට හොඳයි කියන්න අපි පැකිලෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙල අපි යගය කරනවා. අපි හිතුවේ නැහැ මෙච්චර ප්‍රමාණයක් වාහන ආනයනය කරයි කියලා. බිලියන 2කට කිට්ටුව එල්සී ඇරලා තිබුණා. අපිට වැරදුනා මේ එතුමාගේ වචන. කවුරුත් හිතපු නැති විදියට රජයට බදු ආදායමක් ලැබුණා. එහෙම තමයි එතුමා කිව්වේ. ලැබුණා නෙවෙයි, නිවැරදි ලෙස අපි කළමනාකරණය කරලා බදු එකතු කරා. බදු පැහැර අරින්නන්ගෙන්, බදු හොරුන්ගෙන් බදු අය කළා. බදු නොගෙවා හිටිය අයට බදු දැලට ඇතුල් කළා. භාණ්ඩාගාරයේ උතුරලා ගිහිල්ලා තියෙනවා කියලා එතුමා කියනවා. පළවෙනි වරට අපි අද දන්න ඉතිහාසේ හැම වෙලාවෙම ODI එකක් තමයි ආණ්ඩුවට තිබුණේ, භාණ්ඩාගාරයේ තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ, බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩිපුර සල්ලි තියෙනවා කියලා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා එතුමාගේ වචනවලින්ම කිව්වා. ඒ වගේම අපේ ගරු කබීර් හෂීම් මන්ත්‍රීතුමා කිව්වා, අපි ඇත්තටම අපනයනය වැඩිවීම, ජංගම ගිණුම අතිරික්තයක් තිබීම, අයවැය හිඟේ අඩුවීම, ඒ වගේම බදු ආදායම වැඩිවීම සමගි ජනබලවේගයේ ඒගොල්ලෝ ප්‍රධාන විපක්ෂයේ හැටියට ලෝභ වෙන්නේ නැහැ කිව්වා. ඒ ගැන සතුට ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අද මොනවා කිව්වත් අපේ විපක්ෂ මන්ත්‍රීවරු මේ විවාදය ආරම්භ කරනකොට කියන්න ඉතාමත්ම සද්භාවයෙන් කිව්වා, අපේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ආර්ථිකය කළමනාකරණය කරගෙන, ආර්ථිකය ස්ථාවර බවට පත් කරගෙන අපේ රට නිවැරදි දිශාවකට අරගෙන යනවා කියලා. ඒ නිසා අපි දන්නවා මේ ඉතිරි දවස්වල අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවා කිව්වත් මේ රටේ ජනතාව දැන් පිළි අරගෙන ඉවරයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආර්ථිකය නිවැරදි මාර්ගයක ගමන් කරමින් අපි මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියලා. බොහොම ස්තුතියි මුලාරත්නාරූට මන්ත්‍රීතුමනි අවස්ථාව දුන්නට.